මීළඟට සාර්ථි දුෂ්මන්ත ගරුමන්තෝ ඔබතුමාට විනාඩි 6ක් කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අද රාජ්‍ය ගිණුම් කාරක සභාව පිළිබඳව වසර 100ක් පිරිනැමීම නිමිත්තෙන් විශේෂයෙන්ම මේ පැවැත්වෙන විවාදයේදී රාජ්‍ය ගිණුම් කාරක සභාව ඇත්තටම ඒ වගේම මතක් කරන්න ඕන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව මේ සියලු දේවල් වලින් අපේක්ෂා කරන්නේ විශේෂයෙන්ම විනිවිදභාවයෙන් යුක්ත මේ රටේ සිදුවන සියලු ආර්ථික කටයුතු මහජනතාවට දැනෙන පරිදි උපරිම කාර්යක්ෂමතාවයක් වෙන පරිදි ඉස්ස සිද්ධ කිරීම තමයි අවසාන බලාපොරොත්තුව. වසර ගණනාවකට පස්සේ අපි ආහපහු හැරිලා බලන්නට අවශ්‍ය කරලා තිබෙනවා අපේ මූලික පරමාර්ථයන් මේ හරහා ඉස්ස සිද්ධ වෙලා තියෙනවාද කියන කාරණාව පිළිබඳව. විශේෂයෙන්ම රාජ්‍ය ගිණුම් කාරක සභාව ස්ථාවර නියෝග යටතේ ක්‍රියාත්මක වෙනකොට බොහොම පැහැදිලිව කාර්ය සාධනය පිළිබඳව ඒ වගේම සාමාන්‍ය කළමනාකරණය පිළිබඳව මේ හැම දෙයක් පිළිබඳවම අමාත්‍යංශ දෙපාර්තමේන්තු ඒ වගේම පළාත් පාලන ආයතන මේ හැම කාරණයක් පිළිබඳවම විගණකාධිපතිවරයාගේ වාර්තාව සමග යම් සංසන්දනයක් තමයි අපි බොහෝ වෙලාවට සිද්ධ කරන්නේ. ඉතින් මේ අපිට තියෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි අපි සියලු දෙනාටම අද උදේ ඉඳලා මෙතන සාකච්ඡා වුණු අපි මේ රටේ සිදුවුණු මහා පරිමාණ වංචා පිළිබඳව අනන්ත අප්‍රමාණ පහුගිය කාල සීමාව තුළ කෝප් කමිටුවේ වේවා කෝපා කමිටුවේ වේවා දැන් අපිට සමහර වෙලාවට ඒක රූපවාහිනියෙන් දකින්න අවස්ථාව උදා වෙලා තිබෙනවා. මේ රටේ සාමාන්‍ය ජනතාව එය කතා කරන දුර දක්වා මේ කමිටු පිළිබඳව යම් මතවාදයක් පහුගිය කාල සීමාව තුළ ඇති වුණා. අපි ඒ පිළිබඳව සතුටු වෙනවා. මොකද වංචාවට දූෂණයට විරුද්ධ සටන කියන්නේ බොහොම ලේසි පාසු සටනක් නෙමෙයි. බොහෝ බලවතුන් මේ පිටිපස්සේ ඉඳලා බොහෝ කණ්ඩායම් තමන් කාලයක් තිස්සේ අනිසි විදියට උපයගත්තු මේ කරුණක මේ මේ වත්කම් මේවා තවදුරටත් ඉදිරියට ආරක්ෂා කරගෙන යාමට වෙනම ජාලයක් විදියට සන්නද්ධ වෙලා ඉන්නවයි කියන කාරණාව මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අලුත් කාරණාවක් නෙමෙයි. ඒ නිසා දැන් වඩාත් අවශ්‍ය කරලා තියෙන්නේ මොකද්ද? මේ සම්බන්ධයෙන් අවශ්‍ය කරන දැන් පාර්ලිමේන්තුව තිබෙනවා, රටේ විධායකයේ තිබෙනවා, අධිකරණ පද්ධතියක් තිබෙනවා. එහෙනම් ඉතිරි කාරණා ටික අපි කොහොමද ඉදිරි කාලය තුල සිද්ධ කරන්නේ කියන මාතෘකාව පිළිබඳව කතා කරොත් මම හිතනවා ඒක යම් වටිනාකමක් අපි සියලු දෙනාට ලබා ගන්නට පුළුවන්කම ලැබෙයි. මොකද රටේ ජනතාවට විශේෂයෙන්ම වර්තමාන කාලය තුල මේ වංචාව දෝෂණේ නාස්තිය මේ සියලු දේවල් අපේ රටේ සිද්ධ වෙනවයි කියන එක පිළිබඳව ආයි වෙන කතා දෙකක් නැහැ. විශේෂයෙන්ම මේ පෞගේ කාල සීමාව තුළ තමුන්නාසල දන්නවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට යම් කොන්දේසි ප්‍රමාණයක් දැම්ම ඒ කොන්දේසි ඇතුලේ සැඟවිලා තිබෙත් මෙන්න මේ කාරණාව. ඒ කොන්දේසි ඇතුලේ කියන්නේ ප්‍රසම්පාදන කාර්යය උඹලා හරියට කරපල්ලා. ඒ වගේම තමන්ගේ වත්කම් ටික අඩුම ගන්න වෙබ්සයිට් එකක හරි දාලා පළ කරන්නේ කියන බොහොම සාධාරණ සර්ව සාධාරණ ඉල්ලීම් ටිකක් තමයි පෞගේ කාල සීමාව තුළ මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පවා ඉල්ලන්නේ. ඉතින් ඒ නිසා බොහොම පැහැදිලි විදිහට පහුගිය කාල සීමාව තුළ ජනතාව කතා කරපු මහා පරිමාණ වංචා දූෂණ රාශියක් මේ රටේ තිබෙනවා. සීනි වංචාව ගත්තාම මේ මෑත කාලේ සිද්ධ වුණු ඇතර මිනිස්සු අහනවා දැන් මොකද කරේ කියලා. කවුරු හරි හොරෙන් පොල් ගෙඩියක් කඩා ගත්තොත් ඒකට නීතිය ක්‍රියාත්මක වෙනවා. මේ මහා පරිමාණ මේ මහා පරිමාණ ජාව ආරාමකාරයෝ අදටත් සමාජයේ නිදහසේ ජීවත් වෙලා තියෙනවා. ඒ නිසා රටේ ඕනතරම් නීතිය තියෙනවා, අනබනක් තියෙනවා. ඒ අනපනත් තවදුරටත් පාර්ලිමේන්තුවේ ශක්තිමත් කරන්නත් ඕනේ. මම විශ්වාස කරනවා මේ තියෙන අනපනත් ඇතුලේ බොහොම පහසුවෙන් මේ තෝරු මෝරු ටික අල්ලන්න පුළුවන්කමක් තිබෙනවා. හැබැයි මිනිස්සුන්ට අද විශ්වාසයක් නැහැ. මොකද ඒ තෝරු මෝරු තමයි අර බදු දෙලෙන් පැනලා යන්නේත්, ඒ වගේම බදු නිදහස ලබා ගන්නෙත්. මේ හැම කාරණාවකදීම සමාජයේ ඉහළ පන්තියට යමක් ලැබෙනවා මිසක් අසරණ මිනිස්සුන්ට අද එදා වේල කන ප්‍රශ්නෙකට ඒ වගේම ඉස්පිරිතාලට ගිහිල්ලා බේඩ් ටික ගන්න ප්‍රශ්නෙකට අද සියලු දෙනාට මූණ දෙන්නට සිද්ධ වෙලා තියෙනවායි කියන එක රහසක් නෙවෙයි. ඒ නිසා අපිට නිසි ක්‍රමවේදයක් අවශ්‍ය කරලා තියෙනවා. දැන් අද දවසේ යම් යම් තැන්වල කියවුණා මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි දැන් මිල්කෝ එක ප්‍රයිවටයිස් කරන්න යනවා. NLDB එකේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ගොවිපළවල් විශාල ප්‍රමාණයක් අකර දහස් ගාණක් පුද්ගලීකරණය කරන්න යනවා. දැන් මොකද්ද අපේ ප්‍රතිපත්තිය? දැන් අපි මේ ආයෝජකයේ කෙනෙකුට මොන ආයුධයකද මේක මොන ආයුධයකට මේක දෙන්නේ? මේ වගේ නිසි කළමනාකරණය සඳහා මේ ආයතන එක්ක දැන් අපි දන්නවා සමහර වෙලාවට පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එකකට යන්න වෙයි. සමහර වෙලාවට සේවක පිරිස අඩු කරන්නට සිද්ධ වෙයි. මේ වගේ යම් යම් විකල්ප ක්‍රමවේද තියෙනකොට අපි තනින් තනින් අහුලලා ඉබාගාතේ මේ පුද්ගලීකරණය පිටිපස්සේ යන තත්ත්වයක් උදා වෙලා තිබෙනවා. ඉතින් 77ත් අපි පුද්ගලීකරණය දැක්කා. වසර ගණනාවකට පස්සේ මේ පුද්ගලීකරණය කිරීම තුළ අපේ රට අද වෙනකොට දියුණු රටක් දියුණු ජාතියක් අපේ රටේ නිර්මාණය වෙලා තියෙනවාද කියන ප්‍රශ්නේ මම හිතන්නේ අපි සියලු දෙනාටම නගන්නට තියෙන කාරණාවක් හැටියට.
ඔබතුමාට විනාඩි කාලයක් තියෙනවා.
මම අතු කරන්නට කැමැති. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ පෞගේ කාල සීමාව තුළ මේ තීන්දුව తీරන ගන්නකොට බොහොම සාධාරණ සැකයක් ඇති වෙනවා. සමහර වෙලාවට මේ ආණ්ඩුව ඇතුලේ තව ආණ්ඩු තියෙනවද කියන කාරණාව සම්බන්ධයෙන්. මොකද මේ විවිධ පරස්පර අදහස් මත ආණ්ඩුවෙන් සමහර වෙලාවට නියෝජනය වෙනවා අපි දැකලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මම කිව්වේ ආණ්ඩුව ඇතුලේ තාණ්ඩුවක් තියෙනවද කියන ප්‍රශ්නේ පිළිබඳව අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේකේ අවසාන අනිසි ප්‍රතිඵලය තමයි දැන් මිල්ක වගේ ආයතනයක් පුද්ගලීකරණය කරන්න යනකොට කැබිනට් පත්‍රිකාවේ ඒකේ ඉන්න සේවකයෝ පිළිබඳව පසු සම්පත් සංගරණ මණ්ඩලයේ ඉන්න සේවකයෝ පිළිබඳව කිසි සඳහනක් නැහැ. ඉතින් මොකද්ද තියෙන ඇෂුරන්ස් එක මේ අයගේ ඉදිරි රැකියාව පිළිබඳව? ඉතින් ඒ නිසා මේ ආර්ථික අර්බුදය තුළ බොහොම වැරදි චිත්‍රයක් පෙන්වමින් මේ වෙනකොට බොහොම වේගයෙන් තමන් බොහෝ පිරිසක් ආණ්ඩුවේ ඉන්න යම් යම් කල්ලි තමන්ගේ කාලයක් තිස්සේ පැවතගෙන එන යම් යම් මතවාද ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. ඒ තුළ රටට ඇතිවන අනිසි බලපෑම පිළිබඳව
ඔබතුමාගේ කාලය අවසන් වෙනවා.
දන්නේ අපි සියලු දෙනාට ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. ඉතින් ඒ නිසා අපිට නිසි මේ කළමනාකරණය පිළිබඳව නිසි තීන්දුව తీරන අවශ්‍ය කරලා තියෙනවා. මම විශ්වාස කරනවා අපිට රාජ්‍ය ගිණුම් කාරක සභාවට පොදු සභාපතිවරයෙක් ඉන්නවා ලසන්ත අලගියවන්න මැතිතුමා. ඉතින් ඒ නිසා අත්දැකීම් තියෙන සභාපතිවරයෙක් ඉන්නවා. ඒ නිසා මේ කරුණු කාරණා පුළුවන් තරම් දුරට ජනතාවගේ පැත්තෙන් විශ්වාසය ඇති වෙන අන්දමට යම් මිනිස්සියක් ලබා දෙන්න අවශ්‍ය කරන ඉදිරි වැඩපිළිවෙළත් පාර්ලිමේන්තුවත් එක්කලා එකතු වෙලා අපි සිද්ධ කරමු. මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි අපේ සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා කියන කාරණය මතක් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරුමන්තුමා. ඊළඟට වීරසුමන වීරසිංහ ගරුමන්තුමා ඔබතුමාට විනාඩි 6ක කාලයක් තියෙනවා.
අර මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ පාර්ලිමේන්තු ක්‍රමය තුළ මේ පාර්ලිමේන්තුවේ මේ සභාගර්භයෙන් එළියේ මේ කතා කරන නමින් පාර්ලිමේන්තුව තුළ කාරක සභා 82ක් ක්‍රියාත්මක වෙනවා. ආංශික කාරක සභා, අධීක්ෂණ කාරක සභා, වෙනත් කාරක සභා ගණනාවක්. ඒ පද්ධතිය තුළ රටට මේ මොහොතේ ඉතාමත් තීරණාත්මක වැදගත්ම කාරක සභාව තමයි රාජ්‍ය ගෙනුම් පිළිබඳ කාරක සභාව, එහෙම නැත්නම් කෝපේක. ඒ කෝපේක අපේ රටේ පිහිටවලා වසර 100ක් පිරිනවා. වසර 100ක් කියන්නේ යම් ආයතනයක නිශ්චිත ආයතනයක ඉතාමත් වැදගත් දීර්ඝ කාලයක්. ඒ වසර 100 තුළ මේ කරපු කාර්යභාරය පිළිබඳව ඇගීමක්, එහෙම නැත්නම් පසුවිපරමක් සහ ස්වයං විවේචනයක් අවශ්‍ය වේලාවක තමයි අද මේ කෝප කමිටුවට වසර 100ක් පිරීම නිමිත්තෙන් පවත්වන මේ විවාදය පවත්වන්නේ. මට ලැබිච්ච කෙටි කාලය තුළ අපේ කෝප කමිටුව ගණත්, මේ කෝප කමිටුවේ කාරණා ගණත් කතා කරන්න මම වෙලාව වෙන් කරනවා. නියමිත වෙලාවෙන් ඉක්ම ගිහිලා තියෙන නිසා ඉතිහාසය ගැන කතා කරන්නේ නැහැ. 1923 ඉඳලා මේ ගෙවිච්ච වසර අවුරුදු වසර 100 තුළ අපේ රටේ සමස්ත රාජ්‍ය සේවය ඒ කැඩපත, එහෙම නැත්නම් පිළිබිඹුව නිරූපණය කරන ආයතනය බවට මේ කෝප කමිටුව පත් වෙලා තියෙනවා. මේ අලුත් පාර්ලිමේන්තු ක්‍රමය තුළ පාර්ලිමේන්තුව මුදල් පිළිබඳ බලය පාර්ලිමේන්තුවේ අපිට ලැබෙනකොට ආණ්ඩුක ව්‍යවස්ථාව තුළ 149 පැවරණේ මුදල් පිළිබඳ බලය 150 වගන්ති, 151, 52 තියෙන වගන්ති වලින් 54 දක්වා වගන්ති වලින් ලැබෙන ඒ හා සම්බන්ධ කාරණා අනුසංගික කාරණා එක්ක මුදල් පිළිබඳ බලය පාර්ලිමේන්තුවට ලැබෙනකොට ඒ පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරණාව පිළිබඳව තීන්දුව ගන්න තැන තමයි මේ කෝප කමිටුව. අතන මේ කෝප කමිටුව හරහා පහුගිය කාලේ මේ නමින පාර්ලිමේන්තුවෙත් අපිට අවස්ථා ගණනාවක් නමින පාර්ලිමේන්තු පුරාවටම කෝපයේ සමාජිකයෙක් විදියට ආධුනික අලුත් මන්ත්‍රීවරයෙක් ඉදිරිය ආපු දවසේ ඉඳලා මේ ගෙවිච්ච වසර 3 කාල සීමාව තුළ අපි දැකපු ගොඩක් දේවල් තියෙනවා. ඒ ගොඩක් දේවල් තුළ මේ කෝපායක මේ රටේ දිශා නැතිය වෙනස් කරන්න පුළුවන් තන බවට පත් කරන්න පුළුවන්. හැබැයි යම් යම් කාරණා නිසාවෙන් මේ කෝපයකට අවශ්‍ය බර හරි ආකාරව මේ ව්‍යවස්ථාදායක සභාව ව්‍යවස්ථාදායකයේ තුළ මේ රට තුළ ලබා නොදීම තුළ ඒ හරි දේ ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබිලා නැහැ. මේ රටේ රාජ්‍ය ආයතන 835ක් මගේ මතකයෙන් ඉවර 835ක් විග්‍රහණය කරන විග්‍රහණාධිපති දෙපාර්තමේන්තුවේ විග්‍රහණ වාර්තා කතා කරන තන මේ කෝප කමිටුව. ඒ වගේම මේ 835 තුළ තියෙනවා පළාත් සභා 9ක් පළාත් පාලන ආයතන 271ක්. අතන මේ 76ක් මේ පළාත් පාලන ආයතනත් පළාත් සභා පිළිබඳවත් මේ මොහොතේ විග්‍රහණ ගන්න දැන් ඉතින් තියෙන එකම තැන මෙතන. පළාත් සභාකමේ දැන් අතුරුදහන් කරලා අවුරුදු 5ක් 6ක් වෙනවා ඒක පිට්පකොට් ගහලා. දැන් පළාත් සභාවල තියෙන පළාත් රාජ්‍ය ගිණුම් කාර්ය සභාව පළාත් සභා ශක්තිය කාල පරිච්ඡේදවල ඔබතුමා ආයක හොඳින් දන්නවා. අද මේ පළාත් සභාවල රාජ්‍ය ගිණුම් කාර්ය සභාව නැහැ සභාව මේ මුලාසනකට ගරු මන්ත්‍රීවරුනි. ඉතින් මේ පළාත් සභා 9ක අසීමිත මුදල් කන්දරාවක් පිළිබඳවත් කතා කරන්න තියෙන දන කෝපයක ඊට අමතරව රාජ්‍ය ආයතන 835ක් සමස්තයක් විදිහට තියෙනවා. හැබැයි මේ පාර්ලිමේන්තු කාල පරිච්ඡේද තුල මේ 835න් කීයක්ද අපට හරියාකාරව පරීක්ෂණය කරන්න පුළුවන්කම ලැබෙන්නේ. අහඹුවක් විදිහට නියඳියක් විදිහට යම් යම් කාරණා ගන්න හදා ගන්න මිසක් විධිමත් ආකාරයේ පරීක්ෂා කරන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා මේ රාජ්‍ය ආයතන සමස්තයම සමස්තයම විග්‍රහණය කරන ඒ විග්‍රහණ වාර්තා පිළ හොසිබරම් කරන තන බවට මේ කෝපයක බත් වෙනවා නම් මේ රටේ රාජ්‍ය සේවය ඉතාමත් ඉහළ තැනකට ගෙනියන්න පුළුවන්කම ලැබෙනවා. මුලාසනාරුවට ගරු මන්ත්‍රීවරුනි අපේ රටේ ආර්ථිකය ඔසවා තබන ප්‍රධාන මර්මස්ථාන කුළුණු තුන
පුතුමාට විනාඩි දෙක කාලයක් තියෙනවා.
මං හිතන්නේ තවත් කතිකයන් ගණනාවක් ආණ්ඩු විපක්ෂයෙන් නැහැ ගරු මුලාසනාරුවට ගරු මන්ත්‍රීවරුනි ඒක නිසා පොඩි වෙලාවක් ලබා දෙන්න නියමිත පහමාර දක්වා විවාද තියෙන නිසාවෙන් දැන් මේ ආර්ථික ඔසවා තබන ප්‍රධාන මූලස්ථාන තුන එමුනම් කුළුණු තුන ස්තම්භ තුන වෙන්නේ මේ රටේ ආර්ථිකයේ වැඩිම කොටසක් දේශීය ආදායම් පිළිබඳව ලැබෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් රේගු දෙපාර්තමේන්තුවත් ඒ වගේම සුරාබත් දෙපාර්තමේන්තුවත් අපේ කෝපයේ මේ 9 වෙනි පාර්ලිමේන්තු 4 වෙනි සතිවාරයේ නැවතත් කෝප කමිටු සභාපතිවරයා විදිහට ඉන්න ලසන්ත අලෝගිය මහත්මයා මෙතන ඉන්නවා. එතුමා සාක්ෂි දරાવી දැන් මේ ආයතන තුන අපි අවස්ථා කිහිපයකදී ගෙන්නවුවා. දැන් මේ අවස්ථා කිහිපයේදී ගෙන්නලා යම් යම් කාරණා ගැන හිතා ගන්නකොට හරියට අර ජලබීතිකා හැදිච්ච බල්ලෙක් නාන්නගෙන ඉන්න අකමැත්ත සේම මේ ආයතන නිවැරදි වෙන්න දක්වන උනන්දුව හරිම අඩුයි. හරිම අඩුයි. දැන් මේ ආයතන තුර හරියට බල ගහන්න පුළුවන් නම් හොඳ උදාහරණ මූලාසනාරුව කරු මන්ත්‍රීතුමනි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්ය පරිපාටිය වෙන්නේ රජයට ඒ බදු මුදල් අය කර දීම. ඒ බදු මුදල් හරියාකාරව අය කර දෙනවද නැද්ද කියන එක ප්‍රශ්නයක්. හරියාකාරී ප්‍රතිපත්තියක් එහෙම නැත්නම් විධිමත්භාවය විනීතභාවයෙන් යුක්ත ප්‍රතිපත්තියක් නියමානකාර රාජ්‍ය සේවයක් නොමැතිවීම තුළ හරියාකාරී බදු එක අයනවාද කියන ප්‍රශ්නයක්. බදු ගණනය කරනවාද කියන ප්‍රශ්නයක්. දැන් එහෙම වෙලත් අය කරගත යුතු එහෙම නැත්නම් ගණනේ වියක ඇලා තියෙන බදු ආදායම දැනට හිඟ බදු වෙලා තියෙනවා රුපියල් බිලියන 904ක්. රුපියල් බිලියන 904ක්. ඉතින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛ කාර්යභාරය වෙන්නේ මේ බිලියන 904 එකතු කළ දෙන එක නෙමෙයිද? ඒ සඳහා වන බාධාවන් තියෙනවා නම් ඒ බාධාවන් නිවැරදි කර ගැනීම තමයි මේ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා දායකයේ කාර්යභාර වෙන්නේ අවශ්‍ය නීති රීති අනුපනත් නිවැරදිව හරිගස්සා ගනිමින්. ඔබ දන්නවා පළාත් පාලන මැතිවරණය දැන් අතුරුදහන් කරලා පළාත් පාලන මැතිවරණය බිලියන් 10ක් නැහැ කියලා. රුපියල් බිලියන් 10ක් නැහැ කියලා පළාත් පාලන මැතිවරණය කල් දානවා අකුල තියෙනවා බිලියන් 904ක් රුපියල් හිඟ බදු ආදායම් තියෙනවා. සුරාබත් දෙපාර්තමේන්තුවත් මේ සන්තෑසියමයි. සුරාබත් දෙපාර්තමේන්තුවේ වෙච්ච දේවල් ගැන කතා කරන්න ගියොත් මේ පාර්ලිමේන්තු විවාදය පැය ගාණක් දවස් ගාණක් අදින්න සිද්ධ වෙවි. ඒක නිසා ඒ වගේම රේගු දෙපාර්තමේන්තුවත් මේ ආයතනවල තියෙන යම් යම් දේවල් එය කාලානුරූපව ඇදගෙන යන දේවල් විනාශ කරන්න අකමැති දේවල් නිසාවෙන් මේ රටේ රාජ්‍ය ශේෂ්ඨය තුළ බරපතල අර්බුදයක් නිර්මාණය වෙලා රාජ්‍ය ආදායම ඉතිහාසයේ අඩුම ආදායම් බවට පත් වෙච්ච කාල පරිච්ඡේද බවට පහුගිය කාල තුමා තුළ පත් වෙලා තියෙනවා. ඒක නිසා මේ කාරණා සම්බන්ධව මා විශ්වාස කරන්නේ මේ අවුරුදු 100 ගණන් අපි පම්පෝරි ගහනවට වඩා දැන් මේ අවුරුදු 100න් අවුරුදු 75ක් අපි නිදහස ලබලා ගත කරලා තියෙනවා. සුද්ධය කාලේ අවුරුදු 25ක් නිදහසේ අවුරුදු 75ක් අවුරුදු 100කට පස්සේ අපි මේ ගණන හදා කරනකොට මේ රට බංකොලොත් රාජ්‍ය බවට ප්‍රකාශනපත් කළ ඉවරයි. දැන් මේ බංකොලොත් භාවයෙන් ගොඩ එන්න තියෙන එක තැනක් තමයි අපේ රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමේ ප්‍රමුඛ කාර්යභාරය. එහෙම නැත්නම් බංකොලොත් වෙන්න ඉඩ අරලා බංකොලොත් භාවය ප්‍රකාශ කරලා මේ ආයතන ආවර කරලා තුට්ටු දෙකට කුණුකොල්ලට විකුණලා ඒකෙන් ලැබෙන ගතමනාව සාක්කුවට දාගන්න එක නෙමෙයි ආණ්ඩුවේ සහ පාලකයන්ගේ කාර්යභාරය බවට පත් වෙන්නේ. මේ දේවල් දැක ගැනීම සහ මේ වැරදි නිවැරදි කරගෙන කළමනාකර ගැනීම තමයි ප්‍රධාන කාර්යභාරය වෙන්නේ. ඒක නිසා ඒ වෙනුවෙන් මග පෙන්වන ආයතනය රජයේ ගිණුම් කාර්ය සභාව බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා මුලාසනාරුවට මන්ත්‍රීතුමනි මා ගෞරවයෙන් යෝජනා කරනවා අපේ රටේ මේ වෙනුවෙන් විශේෂ මැදිහත් වීමක් වෙන්න ඕන වෙලාව ජනාධිපතිතුමා මේ මොහොතේ චීන ගිහිල්ලා මන් දන්නවා අනිවාර්යෙන් කීයක් හරි හංගා ගන්න පුළුවන් නම් ඒකත් හංගා ගන්න තමයි යන්නේ. අනිත් රටවල් පහුගිය කාලේ රටවල් 12කද කොහෙද ගමන් 12ක් ගියා කීයක්වත් හංගා ගන්න හම්බුනේ නැහැ. ඩොලරුත් හම්බෙන්නේ නැහැ ලංකා රුපියලුකුත් නැහැ. ඒක ජනාධිපතිතුමා සහ ආණ්ඩුවට යෝජනා කරනවා මේ රාජ්‍ය ආයතන ටික ශක්තිමත් කරන්න යම් නීති රීති අනපනත් ගේන්න මේ දේශීය සභාව මත උස්සන්න සූදානම්. මේ රාජ්‍ය ආයතන හරියාකාරයෙන් කළමනාකරණය කරලා ඒ රාජ්‍ය නිලධාරීන්ට නිවැරදි රාජකාරී ලැයිස්තුවක් ලබා දෙන්න, ඒ වගේමද ලක් කරන්න, ඒවා පසුබිම් කරන්න, ඒවා ඉලක්ක වලට යනවද කියන කාරණාව සොයා බලන වැඩ පිළිවෙලක් නිර්මාණය කරන්න මේ අර්බුදයෙන් ගොඩ එන්න තියෙන කාර්යකාරී චොබ්බමලයි. අපේ රටේ සමස්ත රාජ්‍ය සේවය අර්බුද ගණනාවක තියෙන්නේ. අපේ රාජ්‍ය සේවයේ හරියාකාරව හඳුනා
අවසන් කරන්න මන්තුමා
මේ තත්ත්වය තියෙන්නේ කඩ මුලාසනාට කඩ මන්තුමනේ. විශේෂයෙන් මේ රාජ්‍ය ආයතන ප්‍රමාණයේ මෙහෙවන රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ වගේ දේවල් මගේ අදහස සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය විය යුතුයි. ඒ වගේම මේ රාජ්‍ය ආදායම් ලබා දෙන රාජ්‍ය ආයතන පද්ධතිය සම්පූර්ණ ප්‍රතිසංස්කරණය විය යුතුයි. කෝප කමිටුව තුළ අපි අවස්ථා ගණනාවකදී මේ වරදවල නිවැරදි කරගන්න බැරි වෙලා තියෙන්නේ. ඒක නිසා අවසාන වශයෙන් කෝප කමිටුව නැත්නම් කෝප් එක වෙන්න පුළුවන්. ඒ හැම කමිටුවකම ලබා දෙන නිර්දේශයන් අප ක්‍රියාත්මක කිරීම මන්දගාමී පමණක් කියලා නිලධාරී හිනා වෙලා යනවත් අපිට අපි බය ගන්න නොකන බී මුලාසන කඩු මන්ත්‍රීනේ අපේ අලහන් දාලෝගිය ඇමෙතුමා මේ කාල සීමා තුළ විශාල කැපකිරීමක් මේ කෝප වෙනුවෙන් කරනවා. නිරන්තර රැස් වෙමින් අමාත්‍යංශයත් වැඩ නැති වෙන නිසා වෙන්නේ නැති වැඩිපුර සම්පූර්ණයෙන්ම කෝපයක වෙනුවෙන් කැප ගන්නවා. අපිටත් ඒ කැපකිරීම ගන්න අමාරුයි. ඒක නිසා ඒ කැපකිරීමට සාධාරණයක් වෙන්නේ නැහැ. ඒ නිලධාරීන් ඒ හන්දහා මැදිහත් නොවන නිසා වෙන්නේ. ඒ ගන්න තීන්දුව විකනාධිපතිතුමා ගන්න තීන්දුව ඒ ලබා දෙන තීන්දුව නිර්දේශ ක්‍රියාත්මක කරන මැදිහත් නොවන නිසා වෙන්නේ. ඒක නිසා ඒ තීන්දුව රටේ නීතිය
අවසන් කරන කරුමන්තුමා
කරලා ඒවා ක්‍රියාත්මක කිරීමටත් ඒවා නොපිළිපදින නිලධාරීන්ට දඬුවම් ලබා දෙන ක්‍රියාවලියකුත් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් කෝපා කෝප් කියන එක මේ රටේ වැදගත්ම ආයතන බවට පත් වෙලා මේ රටේ රාජ්‍ය ආයතනයම විනාශ කරන දඬුවම් බවට පත් වේවි කියලා විශ්වාස කරමින් මට වෙලාව ලබා දීම සම්බන්ධ ස්ථිති වන්දන බොහොමත් ස්තුතියි.
ඕම ස්තුති ගරුමන්තුමා. ඊළඟට ඉසුදු ඩංගන ගරුමන්තුමා පුතුමාට විනාඩි 10 කල් 12 කාලයක් තියෙනවා.
ගරු මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සඳහා වර්ෂ 100ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පැවැත්වෙන මේ විවාදය සඳහා සම්බන්ධ වෙන්නට ලැබීම ගැන කාරක සභාව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් වශයෙන් ප්‍රථමයෙන්ම මම සන්තෝෂ වෙනවා. මෙතන අපේ පාර්ලිමේන්තු ඉතිහාසය ඉතාමත්ම දීර්ඝතම කාලයක් ඉතාමත්ම වැදගත් කාර්යයන් ගණනාවක් ඉටු කරපු කාරක සභාවක් විදිහට අපිට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හඳුන්වන්නට පුළුවන්. ප්‍රධාන වශයෙන්ම අපි දන්නවා විගණන වාර්තාවන් පදනම් කරගෙන රජයට අයත් ආයතන දෙපාර්තමේන්තුවල මූල්‍ය පරිපාලනය වගේම සමස්ත පරිපාලනයට අදාළ වැදගත් කරුණු ගණනාවක් පිළිබඳ සොයා බැලීම් කරන්න, විමසීම් කරන්න, ඒ වගේම සුදුසු නිර්දේශයන් කිරීම සඳහා කාරක සභාව විශාල වැඩ කටයුතු ප්‍රමාණයක් සිදු කරන බව අපි දන්නවා. මෙතනත් සඳහන් වන විදිහට ආයතන 835කට ආසන්න විශාල ආයතන සංඛ්‍යාවක් මේ කාරක සභාව යටතේ සොයා බැලීම් වලට ලක්විය යුතුයි. ඉතින් අපි ප්‍රධාන වශයෙන්ම දකින කාරණේ මේ කාරක සභාව මගින් ලබා දෙන නිර්දේශයන් නිසි පරිදි ක්‍රියාත්මක කිරීම තුළින් යහපත් මූල්‍ය පරිපාලනයක් වගේම ක්‍රමවත්භාවයකින් යුතුව ඒ ආයතන පවත්වාගෙන යාම සඳහා අවකාශය උදා වෙනවා. හැබැයි අද මේ ගරු සභාවේ සාකච්ඡා වුණු ආකාරයට ඇතැම් අවස්ථාවල එම නිර්දේශයන් නිසි පරිදි ක්‍රියාත්මක නොවීමත් සමග අපි දන්න විශාල චෝදනාවන් එල්ල වෙනවා. මේ නිර්දේශ ඉදිරිපත් කරනවා. හැබැයි මේ නිර්දේශ යථාර්ථයක් බවට පත් කරන්නට කටයුතු සිදු නොවන බවට. ඉතින් අපි විශ්වාස කරනවා මේ වෙනකොට පෙරටත් වඩා ගිණුම්කාරක සභාව බලවත් වෙලා තියෙනවා. මේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පසුවිපරම් කරන්නට වගේම මෙතනත් සඳහන් වුණු ආකාරයට අවශ්‍ය අවස්ථාවන්ගේ නීතිමය කටයුතු සිදු කිරීම දක්වාම මේ කාරක සභාවේ නිර්දේශයන් රැගෙන යාම දක්වා අපි මේ ක්‍රියාවලිය ශක්තිමත් කළ යුතුයි කියන කාරණේ ප්‍රධාන වශයෙන්ම මෙහිදී සිහිපත් කළ යුතුයි. අපි දන්නා පොදුවේ මේ කාරක සභාවේ සාකච්ඡාවට ලක්වන කරුණු අතරින් බොහොමත්ම මූලිකම කරුණු කීපයක් ගැන කතා කරන්නට මම මේ අවස්ථාවක් කරගන්නවා. අපි දන්නවා you need to get the basics right. එහෙම නැත්නම් මූලිකම කරුණු කාරණා નિවරදිව ඉතුයි යුතුයි යම් ආයතනයක් හෝ ඕනෑම ක්‍රියාවලියක් සාර්ථක වන්නට. ඉතින් අපි දන්නවා මේ ඇතැම් ආයතන සහ දෙපාර්තමේන්තුවල තමන්ට අයත් දේපළ ටික ගැනවත් නිසි වාර්තාවක් නොමැති අවස්ථා අපිට දකින්නට ලැබෙනවා. දෙපාර්තමේන්තු ආයතන සතු ගොඩනැගිලි පිළිබඳ, වාහන පිළිබඳ නිසි දැනුවත්භාවයක් නොමැති අවස්ථාවන් අපිට දකින්නට ලැබෙනවා. ඉතින් ඒ පිළිබඳ නිසි වාර්තා පවත්වාගෙන ගොස් නොමැති අවස්ථා පවා අපිට දකින්නට ලැබෙනවා. ඉතින් මේවා මේ රටට මේ රටේ ජනතාවට අයත් දේපළ වුණත් මේවා ගැන නිසි වාර්තාවන් හෝ නොමැති අවස්ථා අපිට මේ ආයතන පිළිබඳ සලකා බැලීමේදී අපිට දකින්නට ලැබෙනවා. ඒ වගේම අපි විශ්වාස කරන මේ ඇතැම් ප්‍රයෝජනයට ගත හැකි සම්පත් ප්‍රයෝජනයට නොගෙන විනාශ වන අවස්ථා අපිට දකින්නට ලැබෙනවා. ඒ නිසා අපි විශ්වාස කරන මේ මූලිකම දත්තයන් තොරතුරු රඳවා ගැනීම තබා ගැනීම වැදගත් වගේම විශේෂයෙන්ම අපිට දැනට තියෙන සම්පත් නිසි පරිදි හඳුනාගෙන ඒවා ක්‍රමවත්ව ප්‍රයෝජනවත් කටයුතු සඳහා යොදා ගැනීම මම හිතන්නේ මේ ආයතන සතුව යාවත් කාලින තොරතුරු තිබීම හා සමානවම වැදගත් වෙනවා. ඒ වගේම තමයි මේ ප්‍රසම්පාදන ක්‍රියාවලීන් සහ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමේදීත් විනිවිද භාවකින් යුතුව කටයුතු සිදු කිරීම මම හිතන්නේ ඉතාමත් වැදගත්. විශේෂයෙන්ම නිසි ක්‍රියාපටිපාටින අනුගමනය කිරීම හරහා වගේම ආයතනයට උපරිම ප්‍රයෝජනයක් ඇතිවන පරිදි රටට උපරිම ප්‍රයෝජනයක් ඇතිවන පරිදි මේ කටයුතු සිදු කිරීම වැදගත්. එවැනි අවශ්‍යදු නොවන අවස්ථාවන් ගැන අපිට අහන්නට ලැබෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ කටයුතු වලදී ඒ ක්‍රමවත් භාවයේ වගේම සෑම අවස්ථාවකම ප්‍රධාන වශයෙන් රටට සහ ජනතාවට ප්‍රතිලාභ ලැබෙන පරිදි කටයුතු කිරීම වැදගත්. ඒ වගේම ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමේදී සෑම අවස්ථාවකම ආයතනයේ මූල්‍ය ශක්තියට හානියක් නොවන ආයතනයට වාසිදායක වගේම රටට ජනතාවට වාසිදායක ආකාරයට කටයුතු කිරීමත් මම හිතන්නේ සිදුවිය යුතුයි. ඒ හරහා අපි විශ්වාස කරන්නේ රටේ සමස්ත ආර්ථිකයට වගේම රජයේ මූල්‍ය තත්ත්වයටත් අගතිගාමී නොවන විදියට මේ ආයතන කටයුතු සිදු කරાવી කියන බලාපොරොත්තු ඇතුව තමයි කාර්ක සභාව විසින් නිර්දේශයන් ලබා දෙන්නේ. ඉතින් අපි විශ්වාස කරනවා මේ සෑම අවස්ථාවකම ඉතාමත් වැදගත් නිර්දේශයන් රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාව අදාළ ආයතන වෙත ලබා දෙනවා. තවත් සඳහන් කළ යුතු ඉතාමත්ම වැදගත් කරුණක් තමයි විශේෂයෙන්ම අපි විශ්වාස කරන මේ තොරතුරු තාක්ෂණ එහෙම නැත්නම් නවීන තාක්ෂණ ක්‍රමවේද උපයෝගී කරගැනීමේ වැදගත්කම ගැන කෙටියෙන් උනත් වචන කීපයක් සඳහන් කරන්නට කැමැතියි. විශේෂයෙන්ම අපි දකින නිසි සත්‍ය තොරතුරු නොමැති වීම, ඒ වගේම ඇතැම් තොරතුරු සොයා ගැනීමට ඇති නොහැකියාව, ඒ වගේම යාවත් කාලීන තොරතුරු නොමැති වීම යන කරුණු නිසා මේ තොරතුරු තාක්ෂණ උපයෝගී කරගැනීම ඉතාමත්ම ක්‍රමවත් විදියට සිදුවිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. සෑම ආයතනයක්ම සෑම දෙපාර්තමේන්තුවක්ම මම විශ්වාස කරනවා යාවත් කාලීන වන දත්ත පද්ධතියක් සහිත ආයතනයක් බවට පත් කිරීම දක්වා අපි ගමන් කළ යුතුයි. හැබැයි අපි අද දකින ඇතැම් කාරණා අරගෙන බැලුවහම රටේ ප්‍රධානතම ආදායම් එකතු කරන ආයතන ඇතුළකොට මෙතන සඳහන් වුණු ආකාරයට තොරතුරු තාක්ෂණ පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවන ආකාර අපිට දකින්නට ලැබෙනවා. ඒ සඳහා විශාල මුදල් ආයෝජනය කරලා බලාපොරොත්තු වන පරිදි නිසි ක්‍රියාකාරී මට්ටම දක්වාම රැගෙන එන්නට මේ වෙනකොටත් නොහැකි වී තිබෙන ආකාරය අපිට දකින්නට ලැබෙනවා. ඒ වගේම තමයි ආයතන සහ ආයතන අතර සම්බන්ධයක්. ජනතාවගේ තොරතුරු අනිකුත් සියල්ල එක්ක මේ ආයතන සහ ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් පැවතිය යුතුයි. ඉතින් අපි විශ්වාස කරන කාරණේ අනාගතයේදී හෝ මේ විනාශ වන මුදල්, කාලය, ශ්‍රමය මේ සියල්ල ආරක්ෂා කරගෙන ශක්තිමත් නිවැරදි තාක්ෂණික පද්ධතීන් මේ සියලු ආයතන වෙත ලබා දීම දක්වා අපි ගමන් කළ යුතුයි කියන කාරණේ මෙහිදී අවධාරණය කළ යුතුයි. ඒ හරහා අපිට මම විශ්වාස කරනවා නිවැරදි සත්‍ය තොරතුරු යාවත් කාලීන වන තොරතුරු සමග මේ ආයතන සම්බන්ධයෙන් කටයුතු කරන්නට ගිණුම් කාරක සභාවටත් හැකියාව ලැබෙනවයි කියන කාරණේ. ඒ වගේම අපි දකිනවා ඇතැම් අවස්ථාවලදී මේ පිරිස් කළමනාකරණයේදී එම නැත්තම් සේවකීන් සම්බන්ධ කාර්යවලදීත් විෂමතාවයන් අපිට ඇතැම් අවස්ථාවල දකින්නට ලැබෙනවා. අනුමත සේවකීන් සංඛ්‍යාව, ඒ අයට වැටුප් ගෙවන ආකාරය පිළිබඳව, ඒ වගේම තිබෙන පුරප්පාඩු සංඛ්‍යාව, සේවකීන් සේවයේ යොදවා ඇති ආකාරය ඇතුළු කරුණු ගැන ඉතාමත්ම විනිවිදව කටයුතු කිරීමත් මම හිතන්නේ රටේ මේ මූල්‍ය පරිපාලනය හා සමානව මේ ආයතනවල ඉතාමත්ම වැදගත් වෙනවායි කියන කාරණේ මෙහිදී සඳහන් කළ යුතුයි. මේ සියලු කරුණු අතර සඳහන් කළ යුතු තවත් වැදගත් කාරණයක් තමයි මේ ඇතැම් ආයතනත් ඉතාමත්ම හොඳින් මේ කටයුතු සිදු කරන බවත් විශේෂයෙන් මෙහිදී සඳහන් කළ යුතුයි. නිසි මූල්‍ය පරිපාලනයක් සහිතව නිසි මානව සම්පත් කළමනාකරණයකින් යුතුව ආයතන සතු දේපළ ඉතාමත්ම හොඳින් කළමනාකරණය කරමින් ඉතාමත්ම ප්‍රශස්ත අයුරින් වැඩ කටයුතු කරන ආයතනත් රාශියක් අපේ රටේ තිබෙන බවත් මෙහිදී සඳහන් කළ යුතුයි. ඉතින් අපි දන්නවා මේ වෙනකොටත් ලකුණු ලබා දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා. ඒ ආයතන හඳුනාගන්න, ඒ ආයතන වලට අවශ්‍ය දිරිගැන්වීම සිදු කරන්න, එම ආයතන හඳුනාගෙන ඒවා ඇගීමේ ක්‍රියාවලියක්ද ක්‍රියාත්මක වුණු බව අපි දන්න කියන කාරණයක්. පහුගිය දවස්වලත් පාර්ලිමේන්තුවෙත් එම ආයතනවල ප්‍රධානීන් කැඳවලා එයට අවශ්‍ය නිසි ඇගීම් කටයුතු සිදු කරපු ආකාරය අපි දැක්කා. ඉතින් අපි විශ්වාස කරනවා ඊටාත්ම යහපත් වගේම තවත් ආයතන ඉදිරියට පවත්වාගෙන යන්න තවදුරටත් යහපත් විදිහට තමන්ගේ රාජකාරී වැඩ කටයුතු රට වෙනුවෙන් සිදු කරන්නේ ආයතනවලට ලබා දෙන දිරිගැන්වීමක් කියන කාරණේ මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සුබවාදීව අපි දකිනවා. ඒ වගේම තමයි එම ආයතන තියෙන ඉහළ ලකුණු මට්ටම් දක්වාම අනෙකුත් ආයතනත් රැගෙන ඒම සඳහා ඒ ආයතන පරිපාලනය කරන ඉහළ සිට පහළ දක්වා සියලු නිලධාරීන්ගෙත් මං හිතන්නේ විශාල වගකීමක් තිබෙනවා කියන කාරණේ වගේම ඉතාමත් විනිවිද භාවයකින් යුතුව ඔවුන් වැඩ කටයුතු සිදු කළ යුතුයි කියන කාරණේත් සිහිපත් කළ යුතුයි. අපි දන්නවා යහපත් දේශපාලන අධිකාරියක්, යහපත් රාජ්‍ය සේවයක්, යහපත් ජනතාවක් කියන මේ සියල්ල සංකල්පණය වුණාම තමයි අපිට යහපත් රටක් සහ යහපත් රාජ්‍යයක් ගොඩනැගීමේ අවකාශය උදා වෙන්නේ. හැබැයි අපි දකිනවා බොහෝ වෙලාවට මේ චෝදනා එල්ල වෙන්නේ දේශපාලන අධිකාරියට පමණයි ප්‍රධාන වශයෙන්. හැබැයි මේ ගිණුම් කාරක සභාවෙත් වැඩ කටයුතු වලට සම්බන්ධ වීමට අපි දකින කාරණේ රජයේ නිලධාරීන්ටත් කොයිතරම් වගකීමක් තිබෙනවාද කියන කාරණේ තමන්ගේ රාජකාරිය නිසි පරිදි ඉටු කිරීම සඳහා. ඒ වගේම එයගේ විශාල වගකීමක් තියෙනවා. එම කාර්යයන් නිසි පරිදි හඳුනාගෙන ඉතාමත්ම විනිවිද භාවයකින් යුතුව ඒ වැඩකටයුතු ඉටු කිරීම සඳහා එයට විශාල වගකීමක් සහ යුතුකමක් තිබෙන බවත් විශේ෷යෙන් මෙහිදී සිහිපත් කළ යුතුයි.
එතුමාටම විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
ඒ වගේම විශේෂයෙන්ම මම සිහිපත් කළ යුතුයි මේ දක්වා සිටපු සියලුම සභාපතිවරු, ඒ වගේම සභික මන්ත්‍රීවරු පක්ෂ විපක්ෂ ભેදයෙන් තොරව තමන්ගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් මේ කාරක සභාව හරහා තමන්ගේ සේවය රට වෙනුවෙන් ලබා දෙන්නට කැප වුණු බව විශේෂයෙන් අපි දන්න කියන කාරණයක්. ඒ වගේම මේ වැඩ කටයුතු වෙනුවෙන් විශේෂයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන සහයෝගය වගේම ඒ කටයුතු පවත්වාගෙන යාම සඳහා සක්‍රීය කාරක සභාවක් බවට මේ කාරක සභාව පත්කරගෙන පවත්වාගෙන යාම සඳහා සහය දක්වන සියලු දෙනාම, ඒ වගේම කාරක සභාවේ සිටි ලේකම්වරුන්, ඒ වගේම අනිකුත් නිලධාරීන් ඇතුළු මේ සියලු දෙනා ලබා දී ඇති සහයෝගයත් මම හිතන්නේ මේ අවස්ථාවේදී සිහිපත් කිරීම වැදගත්. සමස්තයක් විදිහට යහපත් රාජ්‍ය පාලනයක් තුළින් ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීම සඳහා ප්‍රධානතම වගකීමක් පැවරෙන කාරක සභාවක් විදිහට ගිණුම් කාරක සභාව මේ දක්වා පැමිණි ගමන්මග වගේම මම විශ්වාස කරනවා මේ ඉදිරිපත් වන නිර්දේශන් යථාර්ථයක් බවට පත් කරලා වංචාව දූෂණය වැරදි විදියට ක්‍රම පාවිච්චි කරලා සිදුවන ක්‍රියාවලීන් නතර කිරීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි තැන දක්වා මේ නිර්දේශයන් රැගෙන යාම සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය කරන්න මේ පාර්ලිමේන්තුවට විශාල වගකීමක් තියෙන ඒ වගකීම ඉටු කිරීම සඳහා අපි සියලු දෙනාම කැපවෙමිනේ කියන පණිවිඩයත්, ඒ වගේම මෙතෙක් ආ ගමන් මගේ ඒ වසර 100ක කාලයක් පුරාවට ඒ වැඩ කටයුතු කිරීම සඳහා දායකත්වය ලබා දුන් සියලු දෙනාවත් සිහිපත් කරමින් ඉදිරියටත් ශක්තිමත්ව පෙරටත් වඩා ජනතාව වෙනුවෙන් ක්‍රියාකාරීව වැඩ කටයුතු කරන්නට කාරක සභාව නියෝජනය කරන සියලු දෙනාට වගේම මේ පාර්ලිමේන්තුවටත් අවකාශය උදා වේවායි කියන ප්‍රාර්ථනය මේ අවස්ථාවේ සිදු කරමින් අවස්ථාව ලබා දීම ගැන ඔබතුමාටත් මගේ ගෞරවය පළ කරමින් මගේ කතාව මම අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරු මන්තුමා. ප්‍රේමනාත් සී දොලවත්ත ගරු මන්තුමා, ఖాదర్ మస్తాన్ గారు మంత్రుతుమా, డివి చానక గారు మంత్రుతుమా, అజిత్ మానప్పెరుమ గారు మంత్రుతుమా, ఒబతుమాట కాలే తీనో
ఏకెని గారు మూలాసన గారు మంత్రుతుమని స్తుతివంత వేన అవస్థావ లబాదీమగన ඒ වගේම රජයේ ගිණුම් කාරක සභාව වසර 100ක් දිරීම නිමිත්තෙන් ඇත්තටම කතා කිරීමට අවස්ථාවක් ලැබීම ගැනත් විශේෂයෙන්ම සතුටු වෙනවා. ඒ වගේම අවුරුදු 100ක් ක්‍රියාත්මක වීම කියලා කියන්නේ මේ රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය, ඒ වගේම එදා සිට කියන්නේ රාජ්‍ය මන්ත්‍රණ සභාව ආරම්භ කරපු දා සිට ඉතිහාසයේ ඉඳන් ප්‍රජාතන්ත්‍රවාදය රැකගෙන ඒ වගේම ඒ සඳහා පාර්ලිමේන්තු මැදිහත් වීම, රාජ්‍ය පාලනයේ යහපත් මගකට ගෙන යාම, විනයක් ඇති කිරීම, මේ හැම දෙයකම මේ ගිණුම් කාරක සභාව විශේෂයෙන්ම කටයුතු කරලා තියෙනවා. ඒ සඳහා ශක්තියක් ලැබිලා තියෙනවා. ඒ වගේම මේ වෙනකම් මේ පාර්ලිමේන්තුවේ මූල්‍ය බලය හිමි සිලිම මූල්‍ය පරිපාලනය ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමටත් ක්‍රියාත්මක කරන ආයතන යම් විගණනයක් යම් නිරීක්ෂණයක් යම් පරීක්ෂණයක් යම් තත්ත්වයකට සාධනීය තත්ත්වයකට භාජනය කිරීම සඳහා ජනතාවාදීව ක්‍රියා කිරීම සඳහා මේ කමිටු විශේෂයෙන්ම වැදගත් වෙනවා. ඒ වගේම මේවා අධීක්ෂණය කිරීම වගේ රාජ්‍ය කාර්යාලය අධීක්ෂණය කිරීමත් මේකමින් සිදුලා තියෙනවා. හැබැයි විවිධ අභියෝග මැද්දේ අවුරුදු 100ක් තුල විවිධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේක සමාජිකයන් වශයෙන් අරගෙන මෙච්චර දුර මේ ප්‍රජාතන්ත්‍රවාදයේ රැකගෙන ගෙන යෑම ගැනත් ඇත්තටම අපි සතුටු වෙනවා. ඒ වගේම අපි දන්නවා මේ කාරක සභාවල يعني වර්තමානයේ වෙනකොට මේ කාරක සභාවල يعني සභාපති පත් කිරීම සමාජිකයන් පත් කිරීම වෙන සෑහීමකට පත් වෙන්න බෑ. මොකද අපි දන්නවා මුදල් කමිටුවේ සභාපතිවරයා පත් වීම දිහා බැලුවොත් ඉන්න සභාපති අයින් කරනවා, ආයි දානවා, ආයියාව මාරු කරනවා. දැන් මේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් තුල මූල්‍ය පරිපාලනය සඳහා සහ රාජ්‍ය ආයතන යම් පරීක්ෂාවර ලක්වීම යම් නිරීක්ෂණයක් ඇති කිරීම යම් පරිපාලනයක් කිරීම සඳහා මේ කමිටු විශේෂයෙන්ම උපයෝගී වුණත් ඒක ආණ්ඩු බලය රැක ගැනීම සඳහා කරන ව්‍යායාමයක් විදිහටත් වර්තමානයේ අපි දකිනවා. ඒ හින්දා තමයි අපි දකින්නේ මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක නොවෙනවා කියන එක. දැන් වර්තමානයේ දැන් අවුරුදු 100ක් තුල මේ කමිටු සිස්ටම් එක ඇවිදිලා ගිණුම් කාරක සභාව වගේ දේවල් හරියට එදා කරගෙන ආවත් අද වෙනකොට ඒක දේශපාලනීකරණයට ලක් වෙලා. මොකද නිදහස් يعني අතම නිදහස් මතවාදීව ස්වාධීන කාරක සභාව වෙන්න ඕනේ මේ සියලු සභාව. ඒකට දේශපාලන බලයක් දේශපාලන අතපෙවීමක් දේශපාලනයක් නැතුව ජනතාව වෙනුවෙන් කටයුතු කරන ආයතන විදිහට තමයි මේ මූල්‍ය කාරක සභාව රාජයේ ගිණුම් කාරක සභාව වගේම පැත්තලා يعني අනිත් කාරක සභාවත් පත් උනේ. නමුත් අපි දන්නවා මේවා කොච්චර දුරට නිදහස් කොච්චර දුරට ස්වාධීනව ක්‍රියාත්මක වෙනවද වර්තමානයේ වෙනකොට කියලා ප්‍රශ්නයක් තියෙනවා. දැන් කොටිම කියනවා නම් අපි රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව අරගෙන බැලුවත් මේකෙන් විවිධ අක්‍රමිතා විවිධ දූෂණ විවිධ ප්‍රශ්න ඉස්මතු කරලා තියෙනවා. හැබැයි මේවෙන් කෝකක් කොයි එකක් අධිකරණයට ගිහිලා විසඳිලා තියෙනවද? මේ කියන්නේ මේ ගිණුම් කාරක සභාව වලින් එන කෝපය එකතු වෙන්න පුළුවන්, කෝප වෙන්න පුළුවන්. මේවෙන් ආපු නිරීක්ෂණ ඒක නිකම් හුදෙක් මාධ්‍ය සම්දර්ශනයක් වීම විනා එතනින් එහාට කීයක් ගිහින් තියෙනවද? ඒතර එහෙම දැන් එතකොට මේ ස්වාධීනව කටයුතු කරන්න තියෙන ස්වාධීනව ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාත්මක කිරීමට අවුරුදු 100ක ඉඳන් පැමිණවපු මේ කමිටු සංකල්පය. නමුත් අද වෙනකොට ඒක අපි දකින්නේ දේශපාලනීකරණය වීම තියනවා කියලා. දැන් කෝප් කමිටු වර්ගෙන බැලුවත් ඒකේ ඉන සභාපතිලා කීපාරක් මේ ආණ්ඩුව තුලම මාරු කළාද? කියන්නේ මෙතකොට මේ කමිටු පාවිච්චි කරන්නේ ආණ්ඩුවේ පැවැත්මටද රටේ පැවැත්මටද නැත්නම් ජනතාවගේ අභිවෘද්ධියටද? අන්න ඒ වගේ ප්‍රශ්න අපිට පැන නැගිලා තියෙනවා. ඒ මං විශේෂයෙන්ම සඳහන් කරනවා ඇතම සතුටුයි අවුරුදු 100ක් හරි ප්‍රමාණයක් මෙවැනි කාරක සභා පාර්ලිමේන්තුව තුල පැවතීම අනිතක ඒ වගේම තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නමට මූල්‍ය බලය පාර්ලිමේන්තුවල තියෙනවා කිව්වට විතරක් මදි. එතනින් එහාට ගිහිලා ඒක තවත් ශක්තිමත් කිරීමට ක්‍රියාත්මක කිරීමට මේ කමිටු හරහා අවස්ථාව මැදිහත් වීමේ අවස්ථාව ලැබෙනවා. ඒක මෙතෙක්කල් ගෙනාවු එක සතුටුයි. හැබැයි ඒක අපි කොහොමද මේක නිදහස් දෙයක් වෙන්නේ ස්වාධීන ආයතනයක් බවට ස්වාධීන කොමිසමක් බවට පත් කරන්නේ කොහොමද කියන එක අපි දකිනවා. අපි යහපාලන කාලේ දැක්කා කෝප් කමිටුව විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයට බාර දීලා කෝප් කමිටුව කටයුතු කරලා මහ බැංකු වේ වෙච්චි මංකොල්ල කෑම් කාලයක් තිස්සේ අවුරුදු 15ක් 20ක් 30ක් තිස්සේ මහ බැංකුවේ වෙච්ච අක්‍රමිතා හොයාගත්තා. හැබැයි ඒක විපක්ෂ මන්ත්‍රීවරයෙක් ඒකේ සභාපති කිරීම තුල අද වෙනකොට බැලුවොත් එහෙම මේ පාර්ලිමේන්තුවේ ස්ථාපිත කරන කමිටි වැළුවත් ඒක ස්වාධීන වෙන්නේ නැහැ. දැන් ආණ්ඩුව උදාහරණයක් ගත්තොත් ගරු මූලාසෙන්ඩුවේ මන්ත්‍රීතුමනි මේ රට බංකොලොත් වීම පිළිබඳව කමිටු අපත් කළා හොයලා බලන්න කියලා. රටට මෙහෙම දියක් මේ අවුරුදු දෙකහමාරක් තුනක් අතර කාලය තුල රට මෙහෙම තත්ත්වයකට පත්ුනේ කොහොමද? මෙහෙම බංකොලොත් භාවයට පත්ුනේ කොහොමද කියලා හොයන්නත් කමිටුවක් පත් කරා. ඒකේ කමිටුවේ ඉන්නේ කවුද?
සභාපති ඒ රට බංකොලොත් කරපු කණ්ඩායමේ ලේකම්වරයා සභාපතිවරයා. එතකොට ඉන්න මන්ත්‍රීවරු ටික ඒ බංකොලොත් කරපු කමිටුවේ බංකොලොත් කරපු ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීවරු. ඉතින් මේකෙන් කවදාවත් ස්වාධීන වාර්තාවක් වෙයිද? ඉතින් එහිඳ මේ මේ ක්‍රමයක් හරි මේ ක්‍රමවේදයට අවුරුදු 100ක් මෙතෙන් කල දුර කොයි විදියෙන් හරි ආපු එකක් ලොකු දෙයක්. ඒ වගේම අපි හිතමුකෝ ඒ කෝප් කමිටුවේ සභාපති ගන්නකෝ මේ ආණ්ඩුව ආවට පස්සේ කී පාරක් සභාපතිලා වයින් කරාද? මොකපදලා මාරු කළාද? ඉතින් මං කියන්නේ එහෙමනම් ප්‍රජාතන්ත්‍රවාදය කියන එක ආරක්ෂා කරන්න මේ කමිටු හදනවා වගේම මේ කමිටු ස්වාධීනත්වය ගැන විශේෂයෙන්ම කමිටුවල ස්වාධීනත්වය තහවුරු කිරීම රජයේ වගකීමක් වෙනවා. මොකද අපි දන්නවා රටක් හරියට පාලනය වෙන්න නම් විධායකය, ව්‍යවස්ථා දායකය, අධිකරණය මේ තුනම එක වගේම බලවත් වෙන්න ඕනේ. නමුත් එහෙම බලවත් වෙන්නේ නැත්නම් එක්කෙනෙක් අභිබවා අනිත් එක යනවා නම් විධායකය අධිකරණය අභිබවා යනවා නම් විධායකය අධිකරණය පාලනය කරන්න හදනවා නම් ව්‍යවස්ථා දායක පාලනය කරන්න හදනවා නම් මං හිතන්නේ අපි බලාපොරොත්තු වෙන ප්‍රජාතන්ත්‍රවාදය මේ රටේ ස්ථාපිත වෙන්නේ නැහැ. අපි දකිනවා ඒක වෙලා තියෙනවා කියලා. දැන් අපි පහුගිය දවස්වල දැක්කා එක ආණ්ඩුවක් නඩු පවරනවා වංචා දූෂණ සඳහා. තව ආණ්ඩුවක් ඇවිල්ලා ඒ නඩු ටික ටෙක්නිකල් ෆෝල්ට්ස් කියලා නිදහස් කරනවා. මේ ඔක්කොම හැබැයි රජයක් වශයෙන් එකට වැඩ කරලා නැහැ. ආණ්ඩුව වෙනස් වෙනකොට රජයක් වශයෙන් වැඩ කරන රාජ්‍ය ක්‍රියාදාමය වෙනස් වෙන්න බෑ. ආණ්ඩු වෙනස් වෙනකොට මේ වගේ කමිටු වල තියෙන ක්‍රියාදාමය වෙනස් වෙන්න බෑ. ඒ හින්දා අපි වගකීමෙන් කියලා දැන් අපි බැලුවත් එහෙම මේ රටට පහුගිය කාලේ රසායන පොර තහනම් කිරීම නිසා
ඔබතුමාට තව විනා
මේ තිමරාජා රෂෙන් මන්තුමාගෙත් විනාඩි 6ක් විනාඩි 8ක් කාලයක් තියෙනවා.
එච්චර කතා කරන්නේ මේ එතකොට මේ 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 අසු පහුගිය කාලේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ වගා සංග්‍රාමයක් ඇති කළා. රසායන පොර තහනම් කරලා මේ මේ ඕගනික් පොර මේ කවුද මේ මේ ඕගනික් පොර වලින් වගා කරනවා කියලා. අන්තිමට ඒක ඉවරුනේ කොහෙද ගිහිල්ලා? අසූචි නැවකට ලංකාවට ගෙනාපු නැති ලංකාවට ආනයනය වෙච්චි නැති මේ පොහොර නැවකට අසූචි නැවකට ඩොලර් මිලියන 4.6.5 කරි ඒ වගේ ගාණක් ගෙව්වා. ඉතින් ඒ ගෙවපු එක අද වෙනකල්ලත් හොයාගන්න පුළුවන්ද? කවුද මේකට වැරදිකාරයා? මගනි මේ අසූචි නැවකට ලටට ආපු නැති නැවකට මුදල් ඩොලර් මිලියන ගාණක් ගෙවලා ඒ මිලියන ගාන ගෙවන්න තීරණය ගත්තේ කවුද? මොකද මිලියන ගාන ගෙනාවේ කාගේවත් සාක්කුවෙන් නෙමෙයි ගෙව්වේ, රටේ ජනතාවගේ සල්ලි වලින් තමයි එදා අසූචි නැවට සල්ලි ගෙව්වේ. හැබැයි ඒ සල්ලි වලට එක පෝර කැටයක්වත් ලංකාවට ආවද? එහෙනම් ඒ තීන්දුව තීරණ ගත්තේ කවුද? ඒතර මොකද්ද එතන වෙච්ච වැරද්ද? ඒ ගැන සමහරට හොයයි, හෙව්වට වෙච්ච වැඩේ මොකද්ද? ඒතර මේ මේ කමිටු තිබ්බට මේ කමිටු වලින් හොයා ගන්න ලද්දේ වලට අපි දැන් පත්තරවල දකින්නවා මුලාසනේ රුඩකරු මන්ත්‍රීතුමනි පත්තරින් දකින්නවා විගණන කමිටුව, කෝප් කමිටුව, කෝපා කමිටුව මෙන්න මේවා හොයාගත්තා, මෙච්චර වංචා රැසක් මේ ආයතන වල හෙව්වා, මෙන්න මේ ආයතන මෙච්චර වංචා කළා කියලා අපි ගිහිලව කතා කරනවා තැන් තැන් වල. ඇයි මාධ්‍යයේ පත්තරේ පළවෙනි පිටුවේ තියෙන්නේ මේ කමිටු වලින් නැත්නම් විගණන වාර්තා වලින් හෙළි දැක්වූ දූෂණ වංචා? හැබැයි මේ එක දූෂණ වංචාවක් හෙළි දක්ුණාට එක මාධ්‍ය සංදර්ශනයක් වුණාට හොයා ගත්තයි කිව්වට ඒ අයට ගත්තු ක්‍රියාමාර්ග මොනවද? ඒවා ඉදිරිටත් වෙන්නේ නැහැයි කියන්න ගත්තු සහතිකය මොකද්ද? ඒ වංචා දූෂණය කරලා මේ ජනතා සල්ලි මංකොල්ල කාපු අයට දීපු දඬුවම මොකද්ද? අන්න එතනයි වැදගත්කම. ඒ හින්දා අපි කියනවා කමිටු කොච්චර ආවත් කමක් නැහැ. කමිටු එන්න ඕනි ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් වෙන්න. හොඳයි, දැන් වර්තමාන රජය විශේෂයෙන්ම වර්තමාන ජනාධිපතිතුමා කමිටු ගොඩාක් ඇති කරලා තියෙනවා පාර්ලිමේන්තුව තුළ. ආංශික අධීක්ෂණකාරක සභා පවා ඇති කරලා තියෙනවා. ඉතින් මේ කමිටු හොඳයි. හැබැයි මේ කමිටු වල තීන්දුව තීරණ රටේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒ ඒ කියන එක අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ ඉතින් ඒකට හේතුව දැන් කෝපා කමිටු වෙන්න පුළුවන්, කෝප් කමිටු වෙන්න පුළුවන්. මේකට ආණ්ඩුවේම මන්ත්‍රීවරයෙ පත් කරගත්තාම ඒ ආණ්ඩුවේ මන්ත්‍රීවරයාට පුළුවන් ද පවතින ආණ්ඩුවේ වෙච්ච දූෂණයකට විරුද්ධව කටයුතු කරන්න? බැහැ. එතකොට දැන් ඒක තමයි එදා යහපාලන කාලේ සිද්ධ වුණේ. කරු මූලාසනේ රුඩ මන්ත්‍රීතුමනි කෝප් කමිටුවෙන් විපක්ෂයට කෝප් කමිටුව බාර දීපු නිසා කෝප් කමිටුව මහ බැංකුවේ වෙච්චි මූල්‍ය වංචා ගැන දිගින් දිගටම ප්‍රශ්න කළා. හැබැයි එදා යහපාලන ආණ්ඩුවේ ඇමතිවරයෙක් හරි මන්ත්‍රීවරයෙක් හරි කෝප් කමිටුවේ සභාපති වෙලා හිටියනම් කවදාවත් මේක වෙන්නේ නැහැ. ඒ හින්දා අපි දකින්නේ මේ කමිටු තිබුණට වැඩක් නැහැ. මේවා ස්වාධීන කරන්න බැරි නම් ස්වාධීනව ක්‍රියාත්මක කරන්න බැරි නම් පහුගිය දවස්වල අපි දැක්කා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රට කරන වෙලාවෙ සමහර රට පාර්ලිමේන්තුව දන්නේ නැත්නම් මූල්‍ය තීන්දුව අරගෙන මුදල් කමිටු දන්නේ නැත්නම් මූල්‍ය තීන්දුව අරගෙන සමහර මුදල් කමිටු දන්නේ නැහැ කියන්නේ නැත්නම් මුදල් කමිටුට දාගන්නේ ඒකේ ඉන්න සභාපතිවරු ආණ්ඩුවේම මන්ත්‍රීවරයෙක් ඕන දෙයක් කළ හැකි. ඒකයි ඒකේ ස්වාධීනත්වයක් නැහැ. එතකොට කෝප් කමිටුට දාගන්නේ ආණ්ඩුවේම ඉන්න මන්ත්‍රීවරයෙක්. ඒකේ ස්වාධීනත්වයක් නැහැ. එතකොට විධායකයට ඕන දේවල් කරන්න පුළුවන් පාර්ලිමේන්තුව හසුරන්න පුළුවන්. එහෙම නෙමෙයි. රටක ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වෙන්න නම් පාර්ලිමේන්තු ක්‍රමය සාර්ථක වෙන්න නම් පාර්ලිමේන්තුවේ මූල්‍ය බලය තියෙනවා කියන්නේ එක එක දේශපාලන පක්ෂයට නෙමෙයි. පාර්ලිමේන්තුවේ මූල්‍ය බලය තියෙනවා නම් එහෙමනම් මේ කමිටු ස්වාධීන කරන්න ඕනේ. මේ කමිටු ස්වාධීන වෙන්න නම් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයේ කමිටුවේ හිටියම් වෙන්නේ ආණ්ඩුවේ තියෙන බලය රැක ගැනීම සඳහා තමයි කමිටු ක්‍රියාත්මක වෙන්නේ. නැතුව රටේ ජනතාවගේ අයිතීන් ආරක්ෂා කරන්න නෙමෙයි කමිටු ක්‍රියාත්මක වෙන්නේ. අන්න ඒ හින්දා මම ඔබතුමාගේ විශේෂයෙන්ම අවධානයට යොමු කරනවා. අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා රජයේ ගිණුම්කාරක සභාව වසර කෝපක් කමිටුව වසර 100ක් තිස්සේ මෙච්චරකල් අරගෙන විවිධ ප්‍රශ්න මැද්දේ මෙච්චරකල් ක්‍රියාත්මක වීම පිළිබඳ යම් හෝ මූල්‍ය පාලනයක් ආයතනවල යටත් කිරීමට ඒගොල්ලන්ට හැකි වෙලා තියෙනවා. යම් හෝ මූල්‍ය පාලනයක් යම් හෝ අධීක්ෂණයක් යම් හෝ ජනතාවගේ පැත්තෙන් ජනතා පාලනයක් ඇති කිරීමට මෙතෙක්කල් සාර්ථක වෙලා තියෙනවා. හැබැයි මේක අර්ථවත් කරන්න නම් මේක ක්‍රියාදාමය හරියට ක්‍රියාත්මක වෙන්න නම් අනිවාර්යයෙන්ම මේක ස්වාධීන විය යුතුමයි. ස්වාධීන වෙන්නේ නැතුව කමිටු නිර්මාණය කළොත් වෙන්නේ ඒ කමිටුවත් හදන්නේ තමුන්ගේ බලයේ අර රට බංකොලොත්තුනේ කොහොමද කියලා හදන කමිටුව වගේ තමයි. පාර්ලිමේන්තුවේ කිව්වා තේරීම්කාරක සභාව පත් කරන්න කියලා පත් කරා. තේරීම්කාරක සභාවේ සභාපතිවරයා පොහොට්ටුවේ මහලේකම්. ඉතින් අර හොරාගම්මගෙන් පේනහනා වගේ එහෙම කමිටු පත් කරලා වැඩක් තියනවද? ඒක තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදයක්. ඉතින් ඒ හින්දා අපි විශේෂයෙන්ම අවධාරණය කරනවා මේ රට අවුරුදු දෙකමාරක් තුල. දැන් මම වැඩ කටයුතු කළා නීතිය පිළිබඳ කමිටුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළා යහපාලන ආණ්ඩුව කාලේ. හැබැයි අපි මේ රටේ වංචා දූෂණ වැඩි හින්දා මේ රටේ වංචා දූෂණ වලින් රට වැටුණු නිසා ඒක වළක්වා ගැනීම සඳහා අධිකරණයේ නඩු ඇහිම ඉක්මන් කළ යුතුයි. මොකද අපේ රටේ නීති ක්‍රියාදාමය තුල අපි කොයි හරි පැමිණිල්ල දැම්මොත් ඔය පැමිණිල්ල යුක්තිය පසල දීම සඳහා අවුරුදු 17ක් 18ක් යනවා. සාමාන්‍ය කාලයක් ඊට කඩි කාලයක් යනවා තියෙනවා, අඩු කාලයක් තියෙනවා. සාමාන්‍යයෙන් ඒකට වැරදි කරපු මිනිහා ලංකාවෙත් නැහැ රටෙත් නැහැ. වැරදි කරපු මිනිහට වැරද්දක් අමතරයි සමහර මෙරලා ගිහිල්ලත් එන්න පුළුවන්. ඉතින් ඒ හින්දා තමයි මහා පරිමාණයේ මූල්‍ය වංචා සඳහා යහපාලන ආණ්ඩුව කාලේ අපි ස්ථාපිත කළා. විශේෂයෙන්ම අපේ කමිටුවත් ගොඩක් මහන්සි වුණා ඒකට ස්ථාපිත කළා. එදිනෙදා නඩුහාන උසාවි 3ක් මහා පරිමාණයේ මූල්‍ය වංචා සඳහා එදිනෙදා නඩු අහලා 21 මාස 6ක් වෙනකොට උත්තර එනවා. එදිනා නඩු අහන උසාවි 3ක් ස්ථාපිත කළා. හැබැයි එකකවත් නඩු අහන්නේ නැහැ අද. එහෙම උසාවි නැහැ අද. දැන් රටක මේවා අපේ රටේ තියෙන ප්‍රශ්නේ තමයි ගරු මූලාසනේ නුඹ මන්ත්‍රීතුමනේ නීති තියෙනවා, කමිටු තියෙනවා, ප්‍රජාතන්ත්‍රවාදී තියෙනවා, ඔක්කොම තියෙනවා. හැබැයි ඒවා ක්‍රියාත්මක කරන්නේ නැහැ. ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒවත් ආණ්ඩුවේම රූකඩ බවට පත් වෙලා තියෙන්නේ. එතකොට කොහෙද රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති වෙන්නේ? ඉතින් ඒ හින්දා අපි විශේෂයෙන්ම අවධානය කරනවා. අපි දැන් ඉන්නේ රට හදන්න ඕනි තැනක. ඒ කියන්නේ අපි විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ වශයෙන් මගේ නායකයා අපිට කියලා තියෙන්නේ දේශපාලනය කරන්න ඕනේ නැහැ. මේක රටේ ජනතාව බොහොම අමාරු තැනක ඉන්නේ. මේ රටේ ජනතාව ශක්තිමත් කිරීම සඳහා අපි සම්පූර්ණ සහයෝගය දෙනවා. ඉතින් ඒ සඳහා ඒ සඳහා කාලය සහයෝගය දෙනවා. මේ සහයෝගය දෙන්න නම් මේ පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වෙන කමිටු විශේෂයෙන්ම ස්වාධීන වීමකින් බඳ රජයේ අවධානය යොමු කරන්න ඕනේ. නැතුව අපි අර හොරාගේ අම්මගෙන් පේනහනා වගේ කමිටු හදාගත්තට ඒවල සභාපතිවරු පත් කරගත්තට ඒවල සමාජිකයෝ පත් කරගත්තට ඒ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක අවධාරණය කරමින් මම නිර්ණා බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්තුමා.
පාර්ලිමේන්තුව
ඔක්තෝබර් මාස 18 වෙනිදා පෙරවරු 9:30 දක්වා කාලතබනවා.